මීලන්ට ගරු ඩිලාන් පෙරේර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක්
තියෙනවා. 8ක් නේ?
7ක් තියෙන අඩු වෙලා තියෙනවා.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි, දැන් අපි අද මේ පාර්ලිමේන්තුවේ අද මේ විවාදය කරනකොට IMF ආධාර IMF ණය මුදලෙන් ප්‍රථම කොටස ලැබිලා තිබෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව ඒක తాවකාලික පැලැස්තරයක්. ඒක තව කොන්දේසි තියෙනවා දාලා ඒ කොන්දේසිත් සපුරුත් තමයි ඊළඟ පාර එන වාරිකට ලැබෙන්නේ. කෙසේ తాවකාලික හරි පැලැස්තරයක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම පිළිබඳව කුවකත්වයකින් තොරව අපි ආණ්ඩුවට ඒ తాවකාලික සීමා වීම අපි සුපතන්න කැමැති. තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. තියෙන ප්‍රශ්නේ දැන් රසන්තල වේගන් අපේ රාජ්‍යමතුමා කියපු විදිහට මේ වාරිකය ලැබුණේ අර ඊට පෙර මේ වාරික මෙවැනි IMF එකෙන් ආධාර ලබා ගන්න තත්ත්වයට මේ රට පත් කරපු නිසා. එතකොට අද IMF එකෙන් ණය මුදල් ලබා ගැනීමේ ආණ්ඩුවේ කොටස්කාරයෝ වගේම තමුන්නාසලා පිළිගන්න ඕනේ අපි කවුරුත් අඩු වැඩි වශයෙන් ඒ IMF එකෙන් ණය ලබා ගන්න තත්ත්වයට කොටස්කාරයෝම තමයි. සෑයකින් ඒ IMF එකෙන් ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලේදී ආණ්ඩුවේ ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් වැඩි කරගන්න නැතුව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා හැම කරන විදිහට උදව් කරන්න පුළුවන් ඕන ආණ්ඩුවට. එතුමා හැම කරගෙන යනවා. එතුමට මම හිතන්නේ එතුමට ඇමතිකමක් දෙනවා ඇති එතුමා ගන්න නැති වුණාට. එතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තිබෙන ආලය ආදරය නිසා එතුමා වෙනුවෙන් පෙනී හිටියා වගේම මේ ආණ්ඩුවේ වෙනුවෙන් ඇමතිකම් නැතුව පෙනී ඉන්නේ. ඒ පෙනීනේ පිළිබඳව මගේ විරුද්ධකම් තියෙනවා. නමුත් එතුමා ඒ වැඩේ කරනවා. හැබැයි ඇමතිකම් නැතුව. රටේ ජනතාව අහන්නේ ඔය IMF එක ගන්න ඇමතිකම්ම ගන්න ඕනේ. ඔයගොල්ලොත් බැරිද පොට ඇමතිකම් ගන්න නැතුව ඉන්න මහින්දානන්ද වගේ. ඔයගොල්ලොත් බැරිද රාජ්‍ය ඇමතිකම් ගන්න නැතුව ඉන්න. එතකොට නේද අපි දෙගොල්ලොම ඒ යම් යම් ආකාරයේ දුෂ්කරතා වලට මුහුණ දෙ කැපකිරීම කරා වෙන්නේ කියලා තමයි අහන්නේ. ඊළඟට මුලසන සභාපතිතුමනි, අපි මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලුවානේ. මේ රටේ මිනිස්සු මේ ක්‍රමය වෙනස් කරන්න. දැන් ඒ සිස්ටම් චේන්ජ් එක මට පේන්නේ කරු සභාපතිතුමනි, ඔබතුමා පිළ නොගත්තට මම පිළ නොගත්තට රටේ මිනිස්සු ඒ සිස්ටම් චේන්ජ් එක පේනවා. ඒ පේන්නේ ඒගොල්ලෝ ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක නෙමෙයි. දැන් ළඟදී ජනාධිපතිතුමා කිව්වා මමත් ශිෂ්‍යෙක් වෙන රාජකීය සෙන්ට් හවුස් මැච් එකට ගිහිල්ලා රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණය කරාම එතුමා කිව්වා රාජකීය විද්‍යාලයේ නායකයා කරා වගේ මමත් රටේ ජයග්‍රහණ ගේනවා. එකම වෙනස රාජකීය විද්‍යාලයේ නායකයා පහුගිය සීසන් එකේ ලකුණු 1000ක් ගහලා තමාගේ පිටෙන් දස්කම් පෙන්නලා නායකයා වෙච්ච කෙනා. ජනාධිපතිතුමා බැටිනුත් ෆේල්, විකට් ගත්තෙත් නැහැ, එකක්වත් කැතුත් නැත ඇරියා. ඒක තමයි පහුගිය පාර්ලිමේන්තුවේ මතුවෙන ලැබෙන ප්‍රතිඵලය. එතකොට ඒ රාජකීය විද්‍යාලයේ නායකයා රන්ස් 1000ක් ගෙව මේ සීසන් එකේ විකටුත් ගත්තා. ඉතින් එදින්දා ඒ රාජකීය විද්‍යාලයේ නායකයේ ඒ පුතණුවන්ට කරපු අපහාසයක්. මොකද ජනාධිපතිතුමා රන්ස් නොට් ඉනිංස් ගණනාවක බිඳුවයි, විකට් ඇත්තම නැහැ, කැතුත් නැත ඇරියා. ඒ නිසා මම කියන්නේ අමුතු සිස්ටම් චේන්ජ් එකක්. එහෙම පැරදුනක් කමක් නැහැ, අපි ආව පිළිගන්න ඕන අලුත් සිස්ටම් එක. ඊළඟට පහුගිය මාර්තු 19 වෙනිදාගෙන් පස්සේ මෙරටේ සියලුම පළාත් පාලන ආයතන දැන් පාලනය වෙන්නේ අඬුකාරවරු හරහා. දැන් දිළුමමුණුකම් මගේ මිත්‍රයා ඉන්නවා රාජ්‍ය මිතුමා, ඔබතුමාගේ පළාතේ දැන් අඬුකාරවරයා නීතිජ මහත්මයෙක් පදිංචි ගාල්ලේ. ගාල්ල ආයිත දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා බැසිල් මහත්තයා යාළුව විලි. එතකොට ඌවේ ආණ්ඩුකාරවරයා කොළඹ නගරාධිපති මුසම්මිල් මහත්තයා. මුසම්මිල් මහත්තයා ආණ්ඩුකාර වීම බදුල් වෙන සමහර සභාපතිතුමන්ට හොඳයි, ඒක වෙනම ප්‍රශ්නයක්. එතකොට උතුරු මැද ආණ්ඩුකාර සබරගමුවේ හිටපු මහමැති. වයම ආණ්ඩුකාර නාවික මුදාවේ හිටපු නාවික හමුදාපති. ඔන්න එතන හමුදාවක කට්ටියට දීලා බස්නායකත් එහෙමයි. ඉතින් මං කියන්නේ ඒ පළාත් සභා වල දැන් පාලනය තියෙන්නේ ආණ්ඩුකාරවරු ගාව. ඒගොල්ලෝ එතන ඡන්දෙන් පත් වෙච්චයි නේ. ප්‍රාදේශීය සභා සහ පළාත් පාලනයද දැන් පාලනය කරන්නේ ආණ්ඩුකාරවරු කවුරු හරහාද? නායකය හරහා. එතකොට ඡන්දයෙන් ඡන්දයෙන් පරදුණු ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඡන්දයෙන් පරදලා එතුමා දැන් මේ වෙනකොට පළාත් සභා සහ පළාත් පාලන ආයතන පාලනය කරනවා. අනේ සිස්ටම් චේන්ජ් එක. ජනතා ඡන්දයෙන් නෙවෙයි ජනතා ඡන්දයෙන් නොවන ජනාධිපති කෙනෙක් රටේ ජනාධිපති ගම කරනවා. පළාත් පාලන ආයතන පාලනය කරනවා අනුකාරවරු වරා. අනුකාරවරු දමල පළාත් පාටික පාල. අනේ සිස්ටම් චේන්ජ් එක. දැන් ඒ සිස්ටම් චේන්ජ් එක තවත් ඉදිරියට බලමු. අධිකරණය උසාවි ගියාම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මැතිවරණය තියන්න කියලා බලත් පාන මැතිවරණය පළවෙනි අනුකෝ දැන් මම ඒ අධිකරණය බලනවා නෑ නේද ව්‍යවස්ථාවෙන් සල්ලි වෙන් කරාම ඒක ඒගොල්ලෝ බේරගත්තා වේ අපි 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 අත හොද ගන්නවා කියලා පැත්තටලා ඉන්නවා ඒ විදිහම තව නඩුවක් දැන් මම ඒ කාරණේම කිව්වම ඊළඟට අධිකරණයේ නඩුකාරවරු කියනවා නෑ
පොදු වර්තා විනාඩි කාලයක්
තියෙනවා එතකොට කියනවා නෑ අධිකරණය කිව්වා සල්ලි අනුමත කරා නම් ව්‍යවස්ථා දායක ඒකට බෑ විධායක බ්ලොක් කරන්න ඒක දෙන්න කියලා ආන්න මුල්මත අධික නිශ්ශබ්ද වුණා ව්‍යවස්ථායක අපිට අතහැරියා හැබැයි අධිකරණය හරි තීන්දුව දුන්නම විධායක කිව්වා නෑ එහෙම කරන්න බෑ දැන් හදනවා අධිකරණ මිශ්‍ර කාර්යොත් පාර්ලිමේන්තුවට ගියනේ අවවාද කරන්න කියන හදනවා මේකම තමයි මේ සියතන කරන්නේ සියත නාලිකාවට මේ කරපු වැඩේම දෙරණ සංකට කරා මීට මාසෙක ඉස්සෙල්ලා දැන් සියතර අද කරන වැඩේ හෙට කරා හිරුවකට අනිද්දා කරයි ආපහු දෙරණට ඊයකට කරයි තව නාලිකාවකට ස්වර්ණ වාහිනියට ඒ හින්දා සියතර තමයි මේ වැඩේ උනේ කියලා අනිත් නාලිකාවට අතවද ගත්තොත් මුලාසන සභාපතිතුමනි මේ සිස්ටම් චේන්ජ් එක හැටියට අද රටත් පාලනය කරන ඡන්දේ පරිදිලා පළාත් සභාවටත් පාලනය කරන ඡන්දේ පරිදිලා පළාත් පාලන ආයතන පාලනය කරන ඡන්දේ පරිදිලා අධිකරණයට තරවටු කරන ඡන්දේ පරිදිලා ඊළඟට සියලුම මාධ්‍ය ආයතනත් පාලනය කරන්න වෙනවා ඡන්දේ පරාජය කරගෙනම ඒසා කරු සභාපතිතුමනි ඔබතුමයි මමයි ඉන්නද ව්‍යවස්ථා දායකයෙක් තියන්නේ පිටතර හේතු කළා මොකද ඕන වෙලාවක ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක් කරනවන්න පළාත් පාලන ඡන්දෙට යන්න බය ආණ්ඩුව කවදාවත් යන්නේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණයකට හැබැයි මට ඕන නම් යන්න පුළුවන් කිව්වම වෙන විදිහකට ව්‍යවස්ථා දායකයෙක් පාලනය කරන්න ඒක එකම තැනකින් ඒසා කරු සභාපතිතුමනි මට අවසානයේ කියන්න තියෙන්නේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු අයට ලැබුණේ ජනතාවගේ පරමාධිපත්‍ය බල්ලට දාලා ජනතාව එපයි කියපු එක පුද්ගලයෙක් විසින් ව්‍යවස්ථාදායකය විධායක අධිකරණයේ වක්ලෙස සහ සියලුම ආයතන පාලනය කරන ගමන් මාධ්‍ය තෙවැනි ඈත් පාලනය කරනද කියලා තිබෙනවා ඒක තමයි අද මේ ජනතාවල සිස්ටම් චේන්ජ් එක මම ජනතාවෙන් අහනවා මේකද තමුන්නාන්සේලා ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කියලා.
බොහොම ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මිලන ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක්.
මුලසනේ සභාපතිතුමනි අද දවසේ ඛනිජ තෙල් ගවේෂණයේ සම්බන්ධයේ රෙගුලාසි යක් කරු අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව ඒ වගේම අපිට මතකයි අපේ හිතමිත්‍ර උදේගම්මන්පිල මැතිතුමා විසින් 2021 මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ඒ සඳහා එතුමා විශේෂ කැපකිරීමක් කරා ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී සිහිපත් කරමින් අද දවසේ අපේ රටේ තෙල් ගවේෂණය පිළිබඳ පාර්ලිමේන්තුවට රෙගුලාසි ඉදිරිපත් කරන මේ අවස්ථාව. ඒ වගේම අද දවසේ මේ පාර්ලිමේන්තුවට අපේ තෙල් ගවේෂණයේ පිළිබඳ රෙගුලාසි ඉදිරිපත් කරන දිනේ පනත ඉදිරිපත් කරන දවස වෙනකොට අපේ රටේ සුවිශේෂී සතුටුදායක පණිවිඩයක් අපිට අහන්න ලැබුණා. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට US බිලියන 2.9ක් මුදල ලබා දීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දුන්නයි කියන එක. අපිට මතකයි මීට අවුරුද්දකට කලින් අපි ගිය අවුරුද්දේ මීට මාස 8කට නලින් අප්‍රේල් මාසේ මැයි මාසේ වගේ අපි ඉතිහාසයට ගියොත් අපි රටක් හැටියට ඉඳියේ ඉතාම බරපතල ආර්ථික අර්බුදයක. අපිට තෙල් ටික තිබ්බේ නැහැ. අපිට විදුලිය තිබ්බේ නැහැ. අපිට ගෑස් තිබ්බේ නැහැ. ආනයනය කරන සියලු භාණ්ඩවල ඉහළ ගිහිල්ලා මිනිස්සු ඔවුන්ගේ ආර්ථික අමාරුව මොනතරම් දුරට පිට කරාද කිව්වොතින් ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයාට ඉවත් වෙන්න සිද්ධ වුණා. එනිසා අපිට මතකයි එදා වෙනකොට අපේ රටේ ආහාර උද්දමනය 95%. අපේ රටේ විදේශ සංචිත ගත්තොතින් US බිලියන 20යි අපිට තිබුණේ. ඉතින් ඒ නිසා එවැනි බරපතල ආර්ථික අර්බුදයක අපි හිටියේ. අපිට මතකයි අපිට ගෑස් ටැවක් ගෙන්න ගන්න ඩොලර් මිලියන 3-4ක් මහ බැංකුවට දී ගන්න බැරි වෙලාවක් අපි හිටියේ. හැබැයි අද වෙනකොට මේ තත්ත්වය සම්පූර්ණයෙන් සමනයකට පත් වෙමින් යනවා අපි දකිනවා. අපි දැක්කා මේ වෙනකොට ආහාර උද්දමනයේ 50.2% වගේ අඩු වෙලා තියෙනවා. දැන් ඊයේ වෙනකොට විදේශ සංචිත US බිලියන 2.8ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඩොලරය 5ට බහිමින් ඉන්නවා. අද 316යි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ ගත්තොතින් 260කින් පසුගිය මාස දෙකේ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නාගගිරීමටත් පෙර අපි දැක්කා රටේ සුබවාදී වාතාවරණයක්. ඒ වගේම රජය පහුගිය කාලේ ගත්ත යම් යම් ක්‍රියාමාර්ගත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රට ගැන විශ්වාසය තියලා ඒ ණය මුදල අනුමත කරන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි මේ බොහෝ අය විපක්ෂයයි හිතුවේ නැහැ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අපිට හම්බ වෙයි කියලා. ගොඩක් අය සූටුත් මහගෙන හිටියා. මට මතකයි අපි කැන්ටිමේ කනකොට විපක්ෂයේ සමහරු කිව්වා ලබන දෙසැම්බර් වෙනකොටත් ඔය මූල්‍ය අරමුදල සල්ලි හම්බ වෙන්නේ නැහැ. ජීවිතේට කොක මේරට හම්බ වෙන්නේ නැහැ කිව්වා. මොකද සමහර ලෝකේ රටවල් අවුරුදු 3-4-5 තාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න උත්සාහ කරන තාම උන්ට ලැබිලා නැහැ. හැබැයි අපි රටක් හැටියට ගත්ත පහුගිය කාලේ ක්‍රියාමාර්ගත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇතිවෙච්ච අපේ රට ගැන තියෙන විශ්වාසය තුල අපට යම් කෙටි කාලයකින් මේ ණය මුදල අනුමත කරගන්න අපට හැකියාව ලැබුණා. ඒ නිසා විපක්ෂයේ හැම විටම අපි දැක්කා මම සතුටු වෙනවා මගේ මිත්‍ර ඇඩිලන් පෙරේරා ඇමතුමා මොන වුණත් එතුමා කිව්වා අපි මේ රට ආර්ථිකයේ ශක්තිමත් වෙන්න తాවකාලික හරි මෙවැනි පසුබිමක් ලැබීම පිළිබඳ මෙවැනි මුදලක් ලැබීම ගැන සතුටු වෙනවායි කියලා. අපි ඒ ගැන සතුටු වෙනවා. ඒක තමයි අපි අවංකව රටක් හැටියට අපි හිතන්න ඕන. හැබැයි බොහෝ අය හිතාගෙන හිටියේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ටික ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට වැඩි කල් යන්න බෑ. ඒ නිසා මේ ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු පාරට ගෙනෙල්ලා වැඩ වර්ජන ගෙනෙල්ලා වෘත්තීය සමිති අරගල ගෙනෙල්ලා මේ ආණ්ඩුව පරාජයට පත් කරලා බලයට එන්න බලාගෙන ඉඳපු විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් අපි මේ පාර්ලිමේන්තුවේ දැක්කා. ඒ නිසා හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව පැතුම වුණේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් අපේ රටට හිමි වෙන්න ඕනේ නැහැ කියන එක. දේශ සමහර නායකයෝ හමීඩියස්සකට ගිහලා ඇඳුම් මැහුවා. මං කැමති නැහැ නම් කියන්න අපේ මිත්‍රයෝ හින්දා හමීඩියස්සකට ගිහලා ඇඳුම් මැහුවා. ඉතින් ඒ නිසා අද මොනවා වුණත් මේ තත්ත්වයට මේක ගේන්න ඒ ගත නායකත්වයට වත්මන් ජනාධිපතිවරයාට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ ප්‍රශංසාව ගෞරවය හිමි වෙන්න ඕනේ. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා මහා බැංකුව අධිපතිතුමා අපේ රාජ්‍ය අමාත්‍යතුමාලා දෙපළ ඒ වගේම මේකට සම්බන්ධ වෙච්ච රාජ්‍ය නිලධාරීන් ගණනාවක් ඉන්නවා මේ තත්ත්වය මෙතෙන්ද ගේන්න කටයුතු කරපො. ඒ සියලු දෙනාටම මේ බරපතල ආර්ථික හමුවක් ඉතිහාසයේ නිදහසින් පස්සේ මං හිතන්නේ අපි මුණ දුන්න විශාලම දැවැන්ත ආර්ථික අර්බුදයක අපි හිටියේ. ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩෙන්න මේ ලැබපු උත්සාහය මේ ලැබපු ජයග්‍රහණය පිළිබඳ එකට දායක වෙච්ච සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා නැවත නැවතත්. ඒ වගේම මේ ලැබෙන ආධාරයත් එක්ක මේ වෙනකොට ලෝක බැංකුව ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව තවත් විශාල වශයෙන් ආධාර දෙන්න වෙනකොට එකගතාවේ පළ කරලා තියෙනවා. මේ වෙනකොට US බිලියන 1.5කට වැඩි ප්‍රමාණයක් ලෝක බැංකුව රජයට ආධාර දෙන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව තවත් විශාල මුදලක් මේ රජයේ ව්‍යාපෘති සඳහා ලබා දෙන්න මේ වෙනකොට සාකච්ඡා කරමින් ලබා දෙන්න කටයුතු කරමින් යනවා. ඉතින් ඒ නිසා මෙතෙක් කල් අපට තිබුණ ඩොලර් අර්බුදය අපට තිබුණ විශාලම ප්‍රශ්නයක් අපේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබුණ බරපතලම අර්බුදය. මම හැමදාම කිව්වා අපි රටක් හැටියට පුරුදු වෙලා තිබ්බේ යපු මානයන ආර්ථිකයකට. අපි හැමදේම රටින් ගේන්න කන්න පුරුදු වෙලා තිබුණේ. ඒ නිසා ඩොලරේ මිල ඉහළ යාමත් එක්ක ඒ සෑම භාණ්ඩයකම ඉහළ ගිහිල්ලා අපි කඩෙන් ගන්න අල ටික ලූණු ටික පරිප්පු ටික කිරිපිටි ටික මේ සියල්ල භාණ්ඩ ඉහළ ගියා. පාසල් දරුවට ගන්න තියෙන පොට්ටික අපේ ගමේ මට හම්බ වෙනකොට අපේ ගමට ගියාම අපිට පදන ඩිලන් පෙරේරා අමතුමාලාටත් මේ ප්‍රශ්නේ ඇති ගමට ගියාම දෙමව්පිය අපිට ඇවිල්ලා කියනවා දරුවෝ දෙන්න තුන් දෙනෙක් ඉන්නවා පළවෙනි වසරේ පොට්ටික ගන්න අමාරුයි ඉස්සර රුපියල් 3-4000ක් ගියාද රුපියල් 20000ක් යනවා ඒ නිසා මේ ආනයන කර සියලු භාණ්ඩවල මිල ඉහළ ගියා ඒ නිසා අද ඩොලරේ 5ට හෙළමින් අද රුපියල් 316යි මේක අපි හිතනවා තව අඩුවෙයි ඒ නිසා මේ භාණ්ඩවල මිල අඩු වෙලා ජාත්‍යන්තර මූලධන මුදල ලැබිලා ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව අපට මුදල් දීලා රුපියල ශක්තිමත් වෙලා මේ වැඩපිළිවෙලට ඉදිරියයි කියන විශ්වාසය අපට තියෙනවා අපි ඊලන් පෙර රැමතුමා කිව්වා මේ ඔක්කොම තියාගෙන මැතිවරණය පිළිබඳව ඔබතුමාලා කතා කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි හැමදාම දරන ස්ථාවරය තමයි නියමිත වේලාවට මැතිවරණය තියන්න ඕනේ කියන එක අපි හැමදාම මැතිවරණ තියපු වේලාවට කට්ටියක් වාස්තුව රැමතුමා හරි හැබැයි ඒ වගේම ඔබතුමා අමතක කරන්න එපා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ඉඳපු ජේෂ්ඨම මන්ත්‍රීවරයා මේ රටේ එදා පැවතිච්ච වාතාවරණත් එක්ක විවිධ මැතිවරණ කල් දාපු අවස්ථා ගණනාවක් තියෙනවා ඒ රටේ එදා පැවතිච්ච තත්ත්ව හේතු කොටගෙන ඔබතුමාට මතකයි 97 ඉන්දු ලංකාවේ විසුමත් එක්ක පළාත් පාලන මැතිවරණ අවුරුදු 5කින් කල් දැම්මා 2015 මායි නිර්ණයත් එක්ක අවුරුදු 3කින් පළාත් පාලන මැතිවරණේ කල් දැම්මා අවසාන පාර්ලිමේන්තු මැතිවරණේ කොවිඩ් එක කියලා මාස 4කින් පාර්ලිමේන්තු මැතිවරණේ කල් දැම්මා පළාත් සභාව කියන එක සිටියම අකුලලා දැම්මා ඒ නිසා කරු වාස්තේව නානායක්කාර ඇමතිතුමනි විපක්ෂ මන්ත්‍රීවරුනි මේ රටේ මේ පාර්ලිමේන්තුවේ මැතිවරණ රජයන් විසින් කල් දාපු පළවෙනි අවස්ථාව නෙවෙයි අපි මේක සාධාරණීකරණය කරනවා නෙවෙයි මේක පළවෙනි අවස්ථාව නෙවෙයි ඒ රටේ එවකට පවතින අර්බුදත් එක්ක රජයන් විසින් විවිධ තීන්දුව අරගෙන තිනවා මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව පමණක් ගත්ත තීන්දුවක් නෙවෙයි ඒ නිසා මේ අද වර්තමානයේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය කරන්න තමයි රටක් තියෙන්න ඕනේ රටක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් මොකටද ඒ නිසා රටක ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ මැතිවරණය තියෙන්න ඕනේ මේ රටේ මිනිස්සු ඔබතුමාලා අපි කෑ ගැහුවට මේ රටේ මිනිස්සු ඡන්දෙ ඉල්ලලා කෑ ගහන්නේ නැහැ ඡන්දෙ ඉල්ලලා පාරට එන්නේ නැහැ මේ රටේ මිනිස්සු කියන්නේ බඩු මිල අඩු කරන්න මේ රටේ මිනිස්සු කියන්නේ කන්න ටික දෙන්න මේ රටේ කියන්නේ ගමේ පාර හදන්න අපට පොට් ටික දෙන්න බඩු ටික දෙන්න මිනිස්සු ඉල්ලන්නේ ජීවත් වීමේ අයිතිය ඒ නිසාවත් මම ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ මේ කඩාගෙන වැටිච්ච ආර්ථිකය ශක්තිමත් කරලා මිනිස්සු මේ ජීවන බරෙන් නිදහස් කරන්න දායතුමගේ බලාපොරොත්තු 11 අප්‍රේල් වෙනකොට සිංහල අලුත් අවුරුද්ද වෙනකොට එතුමගේ බලාපොරොත්තු මේ භාණ්ඩ සියල්ල මිල දැනෙන අඩුවකට මිනිස්සුන්ට හොඳින් අවුරුදු ගන්න පුළුවන් අවුරුද්දක් හදන්න තමයි එතුමගේ බලාපොරොත්තුව ඒ සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලවල මිල අඩු කරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා මගේ මිත්‍ර දිලු මමුණුගම ඇමතුමා ඉන්නවා අද එතුමා ආයෝජන මණ්ඩලයේ සභා අමාත්‍යවරයෙක් හැටියට අපි හැමදාම දකිනවා එතුමා ද වෙන දවක නෙමෙයි ඉස්සර BOI එකට විදේශිකයෙක් එන්නේ අපි ඇමතුමා මම විශ්වාස කරන්නේ ආපු කාලයක් මතක නැහැ අවුරුදු දෙක තුනක් මම හිතන අද ඇමතුමාට වෙලාවක් නැහැ එච්චර එනවා විදේශ ආයෝජන අද රටගෙන යම් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා අද විදේශ ආයෝජන එනවා ඒ නිසා අපි මේක සුබවාදීව අපි බලන්න ඕනේ ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ගත්ත තීන්දුවත් එක්ක මේ රට ඉතාම හොඳ මාවතකට එළඹෙයි කියන විශ්වාසය අපට තියෙනවා ඒ නිසා අපි කැමැති විපක්ෂයේ හැටියට ගිලන් පෙරේරා ඇමතිතුමා කිව්වා මහින්ද ආනන්ද ඇමතිතුමාලට බැරියයි ඇමතිකම් ගන්න නැතුව ඉන්න කියලා මම මේ ඉන්නේ මම හැමදාම දරන ස්ථාවරය තමයි මේ වෙලාවේ අපි ඇමතිකම් ගත යුතු නැහැ කියන එක මේ වෙලාවේ මිනිස්සුන්ගේ ජීවත් වෙන්න අමාරුයි මේ වෙලාවේ මිනිස්සු ඉල්ලන්නේ අපිට ඇමතිකම් ගන්න කියන එක නෙවෙයි මිනිස්සු ඉල්ලන්නේ ජීවත් වීමේ අයිතිය ඒ නිසා අපි ඉන්න ස්ථාවරේ මම ඉන්න ස්ථාවරේ මේ ආර්ථිකයේ ශක්තිමත් වෙච්ච වෙලාවකට අපිට පුළුවන් ඇමතිකම් ගන්න අපි පිළිගන්නවා අපේ කරු අමාත්‍යතුමාලා ඉන්නවා සමහර විශ්යන් දාලා ගන්න බෑ අපේ රමේෂ් පතිර ඇමතිතුමා කොහමද ආයතන 55ක් තියෙනවා මට යන්නත් වෙලාවක් නැහැ හැබැයි අමාරුවෙන් හරි අපි තුමලට කරන්න කියලා තියෙන්නේ මේක ආණ්ඩුව ඇමතිකම් දෙන වෙලාවක් නෙවෙයි ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා මේ රටේ ආර්ථික ශක්තිමත් වෙලා රුපියල ශක්තිමත් වෙලා මිනිස්සුන්ගේ ජීවත් වීමේ නිදහස හදලා ඒ සියලු දේ කරාට පස්සේ පුළුවන් ඒ කැබිනට් සංශෝධනයක් කො තවත් ඒ දෙන්න පුළුවන් දෙයක් දෙනවා නම් දෙන්න අපි ඒකට විරුද්ධ නැහැ නමුත් අපි කවුරුවත් මේ වෙලාවේ ওই විවිධ මාධ්‍යවල කියන ඇමතිකම් ගැන ඒ නිසා ඔය ඇමතිකමක් දුන්නයි කියලා ඕකෙන් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ හැබැයි අපි කවුරුවත් ඩිලන් පෙරේරා ඇමතිතුමා එහෙම අසනීපයක නැහැ ඇමතිකන් අසනීපයක් අපිටත් නෑ. ඒව පස්සෙන් දුවන්න අපිට අවස්ථා එහෙම ආසාවකුත් නෑ. ඒ වගේම මුලස්සනේ සභාපතිතුමනි මේ අද පනත ගැන කතා කරොත් මේක ඉතාම වටිනා දෙයක්. අපේ රටේ තෙල් සහ ගෑස් ගවේෂණය පිළිබඳ අධ්‍යයනයක් කරලා මේ වෙනකොට US බිලියන 15කට ආසන්න සම්පත් අපි ළඟ තියෙනවායි කියන එක දල වශයෙන් අඳුරගෙන තියෙනවා. දැන් අපි අපේ පුණ අපි තීරණ කළා තියෙනවා ගෑස් බලාගාර ගණනාවක් කෙරවෙල පිටි අපි ඉදි කරන්න මේ වෙනකොටත් මෙගවොට් 300ක අවසන් වෙමින් යනවා. ඒ වගේම තව මෙගවොට් 300ක බලාගාරයක් ඒමට නියමිතව තියෙනවා. මේ සියල්ලත් එක්ක අපිට මේ සියලු ගෑස් අපිට ආනයනය කරන්න සිද්ධ වෙනවා. දැනට අපි අඳුරගෙන තියෙනවා විශාල ගෑස් නිධියක් පිළිබඳව. ඒ නිසා අපිට කඩිනමින් මේ සියල්ල ගවේෂණය කරලා අපිට ඒක ලබා ගන්න පුළුවන් නම් අපේ රටේ අවුරුදු 10කට වැඩි කාලයකට අවශ්‍ය මේ බලාගාරවලට අවශ්‍ය ගෑස් ප්‍රමාණය මේ 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 තුල තියෙනවා. ඒ නිසා මම හිතන්නේ රටේ අපි නිකන් බොරුවට අර එක කාල එක නිකන් මිනිස්සුන්ට නිකන් බොරු බලාපොරොත්තු මේ හෙට ගෑස් අපිට හම්බ වෙලා කියනවා කියන එක නෙවෙයි. මම හිතන්නේ අපිට මේකට තව අවුරුදු 4 භාග කාලයක් ඇයි මේක ලබා ගන්න. ඒ නිසා මම හිතන්නේ අපේ උදේගම්මන්පිල්ල ඇමතිතුමා මේකේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවා. අද අපේ කංචන විජේසේකර ඇමතිතුමා මේකේ අවශ්‍ය රෙගුලාසි ගෙනාවා. දැන් මේකේ නීතිමය රාමුව මේක ඇතුළට අවිල්ලා ඉවරයි. ඒ නිසා දැන් තියෙන ආයෝජකව ගෙනෙල්ලා ඒ ආයෝජකව හරහා ගවේෂණය කරලා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමයි. ඒ නිසා මම හිතන්නේ මේක තමයි අපි කරන්න ඕනේ. අපිට අපිට රටේ නැති වෙලා තිබ්බ දේ මේක විතරයි. මේක කරොත් මේ යපු මානයන ආර්ථිකෙන් අපිට 100%ක් විදෙන්න පුළුවන්. අපිට තිබුණේ තෙල් ටික නෑ ගෑස් ටික නෑ කියන එක විතරයි. අනෙක් හැම දෙයක්ම අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. අපේ රටේ මේ පිට රටින් ගේන අල ටික අපිට පුළුවන් නිෂ්පාදනය කරන්න. අපේ රටේ තියෙන බිරිස් ටික අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. අපේ රටේ කියන කිරිපිටි ටික නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ කියන ඇඟලුම් අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා අපිට නිෂ්පාදනය කරන්න බැරි වුණේ අපේ රටේ තෙල් ගෑස් මේ ටික තමයි. ඒ නිසා අපිට රටක් හැටියට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන්. මේන තත්ත්වයක් එක්ක අපිට මේ ගවේෂණයෙන් ඒ සාර්ථක ප්‍රතිඵල ලැබිලා අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කියන විශ්වාසය රටක් හැටියට අපි ආඩම්බරෙන් කියන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ රටක් හැටියට අපි හැමදාම කරන්නේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කියලා දෙකොල්ල රණ්ඩු වෙනවා. මම හිතන්නේ මේ අරගලයත් එක්ක අපි ඇස් ඇරුණා. ඒ නිසා මම හිතන්නේ දැන් මේ වගේ වෙලාවක අපි මේ ආණ්ඩු ශක්තිමත් තියෙන වෙලාවක ආණ්ඩු වල වැරදි කිකී රණ්ඩු වෙන්න පුළුවන්. හැබැයි රටක් හැටියට ආර්ථිකේ කඩාගෙන වැටලා තිබ්බ වෙලාවක මෙරට සුන්න දූවිලි වෙලා යන්න තිබ්බ වෙලාවක මෙරටේ ආර්ථික ශක්තිමත් වෙමින් නැවත රටක් හැටියට අපි දෙපයින් නැගිටින හදන වෙලාවක අපි සියලු දෙනාම දෙකට බෙදලා රණ්ඩු වෙන්නේ නැතුව අපි එකට එක්කහුවෙලා මේ ආර්ථික ශක්තිමත් කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මැතිවරණෙයි මිනිස්සු ඡන්ද දෙයි ආණ්ඩුවෙයි ආණ්ඩුව දිනයි. ඒ නිසා අපි මේ තියන්න යන්නේ පළාත් පාලන මැතිවරණේ. මේ පළාත් පාලන මැතිවරණේ හරහා ආණ්ඩුවක් වෙනස් කරන්න බෑ. දැන් 2018 පළාත් පාලන මැතිවරණේ තිබ්බ පොහොට්ටුව දින්න ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂේ. අපි 2010 වෙනකම් මැතිවරණයකට ගියේ නෑ. ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියලා ආණ්ඩුව වෙනසක් වෙන්නේ නෑ. ජනාධිපතිවරණය මම දැක්ක උදේ ගම්මන්පිල මගේ මිත්‍රයා කියලා තිබුණා. ජනාධිපතිවරණය තමයි මේ උත්සාහ කරන්නේ කියලා ආණ්ඩුවේ කවුරුත් කියලා නෑ. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් එනවා කියලා. ඉතින් ඒ නිසා විපක්ෂයේ විවිධ සූට් මහ ගන්නවා. විපක්ෂයේ විවිධ සූට් මහ ගන්නවා. මම හිතන්නේ මේ අරගල මේ ආර්ථික අර්බුදයත් එක්ක මේ පොඩ්ඩක් කල් ගිය වෙලාවේ විපක්ෂයේ ඔබතුමාලටත් හොඳයි ටිකක් හැදෙන්න මං හිතන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ හැමදාම උදේට ඇවිල්ලා ඔබතුමාලගේ විපක්ෂ නායකතුමා මෙතෙන්දලා පචපච ගානවට වැඩිය පොඩ්ඩක් ගමට ගිහිල්ලා මිනිස්සු අඳුරගෙන දැන් එතුමා ආණ්ඩු හදන්න හදනවා ආණ්ඩු ගන්න හදනවා. මගේ ආසනෙට ආව නාවල පිටියේ මිනිස්සු 400යි. දීලා බලන්න තමුන් ආසෙලා ෆොටෝ ටික. කොයි මට කලින් ගියා කොත්මලේට මිනිස්සු 350යි. ගම්පල 700යි. මම ගමට ගියොත් මගේ ගමේ එනවා 350ක් මාව බලන්න. තමුන්නාසලගේ විපක්ෂ නායක බලන්න 300ක් එන්නේ නැහැ. ඒක තමයි අද තමුන්නාසලට වෙලා තියෙන දේ. ඒ නිසා තමුන්නාසලට හැදෙන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. තමුන්නාසලගේ නායකයන් හැදෙන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔය මාලි මාව ගැනත් මේ රටේ මිනිසුන්ට තේරුම් ගන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ හැමෝගෙම බර කිරා ගන්න පොඩි කාලයකුත් තියෙනවා ඊළඟ මැතිවරණයකට කලින්. මම හිතනවා ඒක හොඳයි කියලා. මේ රටේ හැමෝටම තේරුම් ගන්න මේ පක්ෂ පිළිබඳ හෙලිකොප්ටර් තියෙනවා, මාලි මා තියෙනවා, දුරකථනය තියෙනවා, විවිධ පක්ෂ තියෙනවා. මේ සියලු දෙනා පිළිබඳ අවබෝධයක් කරගන්න, හඳුරගන්න ඒ සියලු දෙනා පිළිබඳ එයාගේ බර කිරා ගන්නත් යම් කාලවකවානුවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මුලස්සරි සභාපතිතුමනි මම ඊට වැඩිය මගේ කාලය ගන්නෙ නැහැ. මම හිතන්නේ අපේ කනිද තෙල් අමාත්‍යතුමා, විදුලි බල හා බලශක්ති ඇමතිතුමා, කංචන විජේසේකර අපේ තරුණ ඇමතිතුමා මේ විෂය භාරගත්ත දවසේ ඉඳලා මංගිතන්නේ මේ රටේ ඉතාම හොඳ මාවතකට මංගිතන්නේ මෙතෙක් මේ අමාත්‍යංශ භාරගත මමත් මේක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියා. ඒ නිසා මේ අමාත්‍යංශ භාරගත අමාත්‍යවරු හතරෙන් මංගිතන්නේ මේ කෙටි කාලයක් තුළ මේ අමාත්‍යංශය හරියට මෙහෙවපු අමාත්‍යවරයා හැටියට ඒ ගෞරවය අපේ තරුණ කංචන විජේසේකර මහත්තුමාට දෙන්න ඕනේ. එතුමා මේක බාර ගන්නකොට මේ රටේ තිබුණ තෙල් අර්බුදය බුදුමාට මතකයි. ද බලන්න අපිට මාසෙකට US මිලියන 500ක් අපිට තෙල් ආනයනය කරන්න ගියා. අද එතුමා ගෙනාවු වැඩ පිළිලත් එක්ක මේක 150කින් අඩු වුණා. අද අපට යන්නේ US මිලියන 250 තෙල් ආනයනය කරන්න. ඒ නිසා එතුමාට විවිධ ගැහුවා. එතුමාට කිව්වා අර වගේ එනවා මේ විවිධ චෝදනා කළා. හැබැයි කංචන විජේසේකර මහත්තුමා බය නැතුව කොන්ද කෙලින් දියාගෙන සිංහෙක් වගේ මේ විෂය ඉතාම හොඳින් කෙටි කාලයක් තුළ මේ විෂය අඳුරගෙන මේ විෂය අධ්‍යයනය කරගෙන මේ අභියෝග සියල්ල කරට අරගෙන එතුමා මේ කටයුත්ත කරන්න හැකියාව එතුමාට ලැබුණා. ඒ නිසා අපි එතුමාට සුබ වදනවා. මං හිතන්නේ අද මේ තෙල් අරමුදේ විසඳුවා වගේම මේ ගවේෂණේනුත් අපිට ගෑස් ටික හොයනකොටත් ඒක නැවත ගෑස් අපේ මුහුදෙන් එළියට ගන්නත් එතුමා අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලෙම එතුමාට ඒ කටයුත්තත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඊට වැඩි කාලෙ ගන්න නෑ ගරු සභාපතිතුමනි. මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
සුදීකර මන්ත්‍රීතුමා, නඩකරු අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක්
තියෙනවා. සුදී මුලාසනාඩර මන්ත්‍රීතුමනි, අපේ රටේ වැනි විධායක ජනාධිපතිවරයෙක් සිටින ආණ්ඩු ක්‍රමයක් තියෙන රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරද්දී විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ මාධ්‍ය මේ සියල්ලම එකට සමතුලිතව සමබරව ගමන් කරන්න ඕනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙන්න නම්. නමුත් අද වන විට අපේ රටේ විධායකය විසින් පාර්ලිමේන්තුව ආක්‍රමණය කරලා තියෙනවා. පාර්ලිමේන්තුව විධායකය විසින් බලපෑම් කරනවා. විධායකය විසින් අධිකරණයට බලපෑම් කරනවා. විධායකය විසින් මාධ්‍යයට බලපෑම් කරනවා. නිසා විධායකය එක මේ ආයතන හතරම සමතුලිතව යනවා වෙනුවට මෙවැනි තත්ත්වයක් මේ අවස්ථාවේදී පත් වෙලා තියෙනවා. විධායකය පාර්ලිමේන්තුව හරහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල මරු පහරක් එල්ල කරමින් සිටිනවා. අපේ රටේ මැතිවරණ ක්‍රියාවලිය, පළාත් පාලන මැතිවරණයේ 2018 තිබුණා, 2022 පළාත් පාලන මැතිවරණයේ තියන්න නියමිතව තිබුණා. ව්‍යවස්ථාව අනුව වසරකින් කල් දාගත්ත අමාත්‍යවරයාට ඇති බලතල අනුව දැන් 2023 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ හරහා විධායකය විසින් මෙය නවත්තන්න විශාල උත්සාහයක් දරනවා. ඒක අපි දකින්නේ විධායකය අනවශ්‍ය ලෙස පාර්ලිමේන්තුවට අතපෙවීමක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩු වුණා කියලා අධිකරණය විසින් ලබා දුන්නු තීන්දුවක් නිසා මේ මැතිවරණේ කල් දැමීමට මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් යනවා. ඒ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකිරීම සඳහා මේ වන විට අපි හරිනම් මැතිවරණ කොමිසම අධිකරණයට යා යුතුයි. මේ ඔවුන්ගේ අධිකරණය ලබා දුන්නු තීන්දුව ක්‍රියාත්මක නොකිරීමට හේතු සෙවීම පිණිස අධිකරණයට විශේෂයෙන් බලපෑම් ඇති කිරීම සඳහා කරපු ආණ්ඩුවලට වෙච්ච දේවල් අපි කවුරුත් දන්නවා. මූලාසනවන් මන්තුමනි, ශ්‍රියාණි බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රශ්නේ වෙලාවේ මේ රටේ සමස්ත අධිකරණ ක්ෂේත්‍රයේම මේ පිළිබඳව විශාල වැඩපිළිවෙළක් සකස් කරලා රටේ ජනතාව දැනුවත් කිරීම තුළින් එවකට හිටිය ජනාධිපතිවරයාට ඔහුගේ ගුර කාලයට ඉස්සෙල්ලා ගෙදර යන්න සිද්ධ වුණා. එවැනි දෙයක්ම දැන් සිදුවීම් පවතිනවා. විධායකය අධිකරණයට අත දානවා, විධායකය ව්‍යවස්ථාදායකට දානවා, ඒ වගේම දැන් මාධ්‍යයටත් අත තියලා 2022 නොවැම්බර් මාසේ 24, 25 සහ 27 සියත TV නාලිකාවේ විකාශය වූ ටෙලිවැකිය පිළිබඳව දැන් විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. මේ ටෙලිවැකිය දැන් සමස්ත රටේ ජනතාව ඉතාම ආසාවෙන්, ආසරෙන්, ආදරෙන් වැළඳගත් දෙයක් සහ බලන දෙයක්, බලන රූපවාහිනී වැඩසටහනක්. මෙය ඒ 2022 දෙසැම්බර් මාස 24 සහ 25, 27 ඒ ටෙලිවැකිය නිසා පාර්ලිමේන්තුවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩු වුණා කියලා දැන් ඒ ටෙලිවැකිය ලියන මාධ්‍යවේදී මාවලගේ මැතිතුමාව වරප්‍රසාද කමිටුවට කැඳවලා ඔහුට දැන් දඬුවම් නියම කිරීමට තීන්දු කරලා තියෙනවා. 2022 දෙසැම්බර් මාසේ 13 වෙනිදා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව තුල වරප්‍රසාද කමිටුවක් පත් කළා කියලා මේ වාර්තාවේ තියෙනවා. හැබැයි මම අපි දැක්කේ නැහැ කවදාකවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් මේ මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා. හැබැයි පාර්ලිමේන්තුව තුල කමිටුවක් පත් කළා තියෙනවා. ඒ කමිටුවේ රැස් වෙලා ඒ නිර්දේශ අනුව ඒ කමිටුවගේ නිර්දේශ නීතිපතිවරයාට යොමු කරලා ඒ නීතිපතිවරයා අරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව සොයන්න වැඩ පිළිලා සකස් කරගෙන යනවා. මේක නරක පූර්වාදර්ශයක්. දැන් මීට පෙර මාධ්‍යවේදීන් මේ පාර්ලිමේන්තුවට කැඳවලා තියෙනවා. දැන් සති කිහිපයකට පෙරම දෙරණ මාධ්‍යවේදියෙක් කැඳෙව්වා. ඔහුට අවවාද කරලා ඒ ඔහුව නිදහස් කළා. නමුත් දැන් මේ සියතරාලිකාවට මේ කරන්නේ විශේෂයෙන්ම මේ ආණ්ඩුව විවේචනය කරන එක වළක්වන්න වැඩ පිළිලා. සාමාන්‍යයෙන් රටේ ජනතාවට මාධ්‍ය ඔස්සේ තමයි මේ රටේ තියෙන දේ ප්‍රවෘත්ති දැනගන්න පුළුවන් වෙන්නේ. ඕනෑම මාධ්‍යවේදියෙකුට හැකියාව තියෙනවා ඕනම එකක් විවේචනය කරන්න. විවේචනයේ විඳ දරා ගැනීමේ හැකියාව දේශපාලකයන්ට තිබිය යුතුයි. ඉතින් එහෙම තියෙද්දි මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි මාධ්‍යවේදීන්ට මෙවැනි දේවල් සිදු කිරීම තුලින් මම හිතන්නේ ලෝකයේ තුලත් අපේ රට විශාල අවමානයකට පත් වෙන්න ඉඩ තියෙනවා. අදවර විට අපි විපක්ෂයක් විදියට මේ දැඩි තරයේ හෙලා දකිනවා විතරක් නෙමෙයි අපි කියනවා මේ පූර්වාදර්ශයක් විදියට මෙම මාධ්‍යවේදියා වරප්‍රසාද කමිටුවට හමුවට පැමිණවලා මේ ගන්න ක්‍රියාමාර්ගය ඒ වගේම නීතිපතිවරයාට යොමු කරලා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නඩු දැමීමට හැකියන හැකියාව සොයාබීම පිළිබඳව වහාම නතර කරලා ඔහුට අවවාද කරලා එහෙම යම්කිසි වැරදක් කරලා තියෙනවා නම් අවවාද කරලා ඔහු නිදහස් කරන්න කියලා අපි විශේෂයෙන් විපක්ෂයේ වශයෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ දවස්වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මූල්‍ය අරමුදලෙන් ආධාර ලැබුණා කියලා විශාල මේ ප්‍රවෘත්තියක් මවලා ඒ වගේම මේ ජනතාව අතර මේ ආණ්ඩුවේ විශේෂයෙන්ම ආණ්ඩුව කෙරෙහි ජනතාවට විශ්වාසයක් ඇතිකරන විශේෂ ප්‍රවෘත්තියක් ලෙස ආරයි යනවා. හැබැයි ඊයේ මේ 20 වෙනිදා මාර්තු 20 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්ත මුණසරණ මන්ත්‍රීතුමනි ලාභ ලබන ආයතන දෙයක් විකුණන්න. ටෙලිකොම් ආයතනයත් ඒ වගේම ලංකා හොස්පිටල් ආයතනයත් ඒ දෙකම ලාභ ලබන ආයතන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිබුණා මේ ණය ලබා දෙන්න විස්තීර්ණ ණය ලබා දෙන්න යෝජනා 15ක්. ඒ යෝජනා 15 තිබුණේ රජයට බරක් වෙන රාජ්‍ය ආයතන තියෙනවනම් විශාල වශයෙන් පවර් ලබන රාජ්‍ය ආයතන තියෙනවනම් ඒවා ප්‍රතිව්‍යවගත කළ යුතුයි තමයි මේ යෝජනා තිබුණේ. නමුත් රජය මොකද්ද කරන්නේ? ඒ රජයට බරක් වෙන රාජ්‍ය ආයතන හැමම තියෙද්දි දැන් තියෙන ලාභ ලබන ආයතන දෙකක් වෙන ටෙලිකොම් ආයතනයත් ඒ වගේම ලංකා හොස්පිටල් ආයතනයත් රජයේ සතු කොටස් දැන් විකුණන්න තීන්දුව කළා තියෙනවා. මේක හරියට මේ තීන්දුව ගත්තේ 20 වෙනිදා. 20 වෙනිදා මේක ගත්තේ මොකද? මොමුන් දන්නවා 20 වෙනිදා වෙද්දි හවස වෙද්දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට අර විස්තීර්ණ ණය පළවෙනි වාරිකේ ලබා දෙන ප්‍රවෘත්ති එනවා කියලා. මේ ප්‍රවෘත්ති ආපුවාම අර ලාභ ලබන ආයතන විකුණන්න තියෙන ප්‍රවෘත්ති යට යනවා. දැන් කවුරුත් අද ඒ ගැන කතා කරන්නේ නැහැ. දැන් කතා කරන්නේ මොකද්ද? අර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 330 ගැන. ලංකාවේ ඩොලර් ලංකාව විදේශ ණය තියෙනවා දැන් ඩොලර් බිලියන 55ක්. අපි බොහොම කැමති අපේ රට ආර්ථික වශයෙන් ඉදිරියට එනවට රටේ ජනතාවට දියුණු තත්ත්වයක් ඇති වෙනවට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒකයි. මොකද ඊළඟ මැතිවරණයෙන් පස්සේ බලයට පත් වෙන රජය විදියට අපි කැමති මේ ආණ්ඩුව මේ ආණ්ඩුව තුලින් මේ රටේ මේ ජනතාව මේ බංකොලොත් වෙච්ච රට මේ බංකොලොත් භාවයේ මුදාගෙන ඉස්සරහට එනවා නම් අපිට මැතිවරණ වලින් ඉස්සරහට ඇවිල්ලා මේ ඉදිරියට array යන්න පුළුවන්. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? තව තවත් ණය ගැනීම තුලින් විශාල වශයෙන් ණය බලවත්වයට බාට පත් වෙනවා. දැන් මහින්ද ආනන්ද අලුත්ගේ මැතිතුමා කිව්වා ආධාර ලැබෙනවා කියලා. මේ ආධාර නෙමෙයි මේ ලැබෙන්නේ. ණය ඊයේ ජනාධිපතිතුමා කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ණය අනුමත වීමත් සමග තව ඩොලර් බිලියන 7ක් අපිට ගන්න පුළුවන් කියලා. ඒතකොට ඩොලර් බිලියන 7ක් මේ වෙන විටත් සෑම වාර්ෂිකව අපි ඩොලර් බිලියන 5ත් 6ත් ප්‍රමාණයක් ණය ගෙවීමට තියෙනවා. ඒව දැන් අවුරුදු 6කට ණය කල් දාන්න කතා කරනවා. ඉන්දියාව අවුරුදු 2-3ක් කල් දීලා තියෙනවා. ඒක ඩොලර් බිලියන 3.8ක් අපිට මේ ළඟට දීපු ණය ගෙවන්න තියෙනවා තව අවුරුද්දකින් පමණ. ඒ වගේම බංග්ලාදේශයෙන් ගත්ත සොප් ණය මේ සැප්තැම්බර් මාසේ ඩොලර් මිලියන 250ක් ගෙවන්න තියෙනවා. ඒ වගේම වාර්ෂික ඩොලර් බිලියන 5 ගානේ 6 ගානේ තියෙක ගෙවන්න තියෙන එක දැන් අපි වසර ගානක් කල් දාලා තියෙනවා. එහෙම තියෙද්දි තවත් ඩොලර් බිලියන ණය 7ක් ණයට ගන්න යනවා. දැන් ඒක හරි උජාරුවෙන් කතා කරනවා. මම දැක්ක මේ 2023 වසරේ තුල පමණ ඩොලර් බිලියන 1.4ක් ණය ගන්න හදනවා. මේ තියෙන මේ මේ ලැබෙන ණය වලට අමතරව ණය ගෙවන්නේ නැති තත්ත්වයක් තුල තව තවත් ණය ගැනීම වලින් තුල ඉදි වෙන්නේ මොකද්ද? අද වෙද්දි ඒක පුද්ගල ණය රුපියල් 12,50,000යි. මෙසේ මෙහෙම වුණොත් තව අවුරුදු දෙකක් ඇතුළත එක් පුද්ගලයෙකු රුපියල් 15,00,000ක ණයකාරයෙක් බවට පත් වෙනවා. අද වෙද්දි අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 26යි කෝටි 26,00,000යි. මේක තව අවුරුදු දෙකක් යද්දි මේ විදියට ණය ගන්න ගියොත් අපිට විශාල ණය අර්බුදයකට ගිහිල්ලා සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 30ක් වෙලා කෝටි 30,00,000ක් වෙලා එක් පුද්ගලයෙක 15,00,000ක ණයකාරයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ තත්ත්වයට ණය බර මේ මේ ආර්ථික අර්බුදයේ ඔස්සේ ණය බරත් වැඩි වුණොත් අධික ණය බර තත්ත්වයක් කරොත් මේ රට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අපි කියනවා වහාම මේ ණය ගැනීම වහාම නතර ගන්න. නිෂ්පාදන ආර්ථිකය තුළින් අපේ රටේ ආදායම් වැඩි කිරීමට අපේ ආර්ථික දියුණු කිරීමට වැඩපිළිවෙළ සකස් ගන්න නැතුව ණය තුළින් මේ 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 ආර්ථික දියුණුවට ගියන ගියොත් මූලාධාරණ මන්ත්‍රීතුමනි වෙන්නේ මේ රට තව තවත් ණයගුලකට හිට හිර වෙලා විශාල ප්‍රශ්නයක් ඉදිරියේදී ඇති වෙන එක.
ඒ නිසා කාලය අවසන්යි.
ඒ නිසා අපි මේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අපි කිව්වේ මේ මේ රට බංගලොත් වෙන්න ඉස්සෙල්ලා යන්න කියලා. අපි කිව්වේ 2021 අවසාන 2022 මුල යන්න කියලා. බංගලොත් උනාට පස්සේ කියලා මේ විශේෂයෙන්ම මේ තත්ත්වයට තව විශාල ප්‍රශ්න ආශයකට මුහුණ දෙන්න වෙනවා. ඒත් අවසාන වශයෙන් මම කියනවා නැවත වරක් මේ සියත මාධ්‍යවේදී මාවලගේ මැතිතුමා මෙම පාර්ලිමේන්තුව හරහා මේ කරන්න යන වැඩේ වහාම නතර කරන්න ඔහුට මේ වරප්‍රසාද කමිටුවෙන් ගත තීන්දුව අනුව මේ නීතිපතිවරයාට යොමු කරන්නේ නැතුව ඔහුට අවවාද කරලා ඔහු යම් කිසි වරදක් කළා තියෙනවා
ගරු මන්ත්‍රීතුමනි මීළඟට මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන්න.
මූලාසනයට නිමල් පීසමන්තුමාගේ නම මා යෝජනා කරනවා.
ඔව් ගරු නිමල් පීසමන්තුමා මූලාසනයට.
ගරු ජිතේරත් මන්තුමා ඔබතුමාට
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද එක පැත්තකින් IMF මූලික ණය වාරිකය අනුමත වෙච්ච දවස ඉතින් ආණ්ඩුවේ ගොඩක් අය ඒ ගැන සතුටෙන් උද්දාමයෙන් පුරසාරම් දොඩනෝ නමුත් ඇත්ත ගත්තොත් අපි රටක් විදිහට ලැජ්ජ වෙන්න ඕනි මෙවැනි ණය මුදලක් ගන්න වීම පිළිබඳව. මට මතකයි හම්බන්තොට වරාය විකුණපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මලික් සමර වික්‍රමලත් එදා චෙක් පත අරගෙන ඩොලර් බිලියන 1.1ක් හම්බුණා කියලා හිනා වෙලා මහ උජාරුවෙන් පෙන්නුවා. ඒ වගේ අදත් මේ ණය මුදල එනකොට ආඩම්බරින් උජාරුවෙන් කතා කරනවා. ඇත්තටම රට බංකොලොත් කරලා රට අරාජික කළා මේ අර්බුදයට රට වට්ටලා අද අසීමාන්තික ණය ගන්න වෙච්ච එක පිළිබඳව ලැජ්ජ වෙන්න ඕනි. ඇත්තටම මේ රටේ ආර්ථිකයේ වට්ටපු කට්ටිය රටක් විදිහට අපි මේ කොන්දේසි වලට යටත් වෙලා එක පැත්තකින් ලයිට් බිල වැඩි කරලා බදුබර වැඩි කරලා අපේ රාජ්‍ය ආයතන කුණුකොල්ලට විකුණලා IMF එකේ ණයගුලි හිර වෙලා තියෙනවා. ඒක මේ වෙලාවේ බැලූ බැල්මට පුංචි පැලස්තරයක් වුණාට තවත් අපි රටේ ආර්ථිකයේ ණයගුලට හිරවීමක්. දැන් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ණය ගන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේම තව තව අපි මේ ණයගුල හිර වෙනවා. එහෙම නැත්නම් අපේ රටේ නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකය ඉහළ ගිහිල්ලා ආර්ථිකය ශක්තිමත් වෙලා නෙමෙයි. මේ වෙච්ච අර්බුදේ යම්තම් පියව ගන්න පැලස්තරයක් ඇවිල්ලා තියෙනවා පමණයි. එනිසා ඇත්තටම ආඩම්බර වීමක් නෙමෙයි වෙන්න ඕනි, ලැජ්ජ වීමක් වෙන්න ඕනි මෙවැනි ණය මුදලක් ගන්න IMF එකට යන්න වීම ගැන. ඒ වගේම කරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අද අපි ඛනිජ තෙල් ගවේෂණය පිළිබඳව කතා කරනවා. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ මේ ඛනිජ තෙල් ගවේෂණය පිළිබඳව පර්යේෂණ කළා, ඒ දත්ත සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරලා තවමත් බැරි වුණ අපිට අපේ රටේ ගෑස් ටික තෙල් ටික මුළුමනින්ම ඒ කැනීම් කරලා මේ රටේ නිෂ්පාදනයට ගන්න. 2002 නෝර්වේජියානු සමාගමකට අපි ඩොලර් මිලියන ගාණක් ගෙවලා ඒ අවුරුද්දක් එකහමාරක් විතර රටේ මුහුද වටේ එන් පරේෂණ කරලා අන්තිමට මන්නාරම් ද්‍රෝණී කාවේරි ද්‍රෝණී ගෑස් සහ තෙල් තියෙනවා කියලා හොයාගත්තා. දැන් අවුරුදු 20කට 21ක් වෙනවා. අපි තාමත් රටක් විදියට අසමත් වුණා. ඒ හොයාගත්ත සමීක්ෂණ දත්තවලට අනුව අපේ තෙල් සම්පත කැණීම් කරලා ගන්න, අපේ ගෑස් සම්පත කැණීම් කරලා පරිභෝජනයට ගන්න. ඒ අවුරුදු 21කට පස්සෙත් අපි තවම ඒ පිළිබඳ ගැසට් අනපනත් සම්මත කරමින් ඉන්නවා. රටක් විදියට ආණ්ඩුවක් විදියට අසමත් වෙලා තියෙනවා. අපේ තියෙන සම්පත අපේ රටේ ශ්‍රී ලාංකිකයන්ට පරිභෝජනයට ගන්න. කොහොම වුණත් ඉක්මනින් ඒ කටයුත්තට මැදිහත් වීමේ අවශ්‍යතාවය, දැඩි අවශ්‍යතාවය මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක වඩාත් හොඳින් දැනෙනවා. ඒ වගේම ගරු මුලාසනාර උඩ මන්ත්‍රීතුමනි, අපි කවුරුත් දන්නවා ටෙලිවැකිය කියන විශේෂ රූපවාහිනී වැඩසටහන. මෑත කාලේ රූපවාහිනී ක්ෂේත්‍රයේ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වඩාත්ම ජනප්‍රිය වෙච්ච, වඩාත්ම වැදගත්ම වෙච්ච දේශපාලන උපහාසය, දේශපාලන තොරතුරු සහිත වැඩසටහන. සියත රූපවාහිනිය මේ රටේ ජනතාවගේ ජනාදරයට පත්වෙන්න වේගවත් කිරීම සිද්ධ වුණේ මේ ටෙලිවැකිය වැඩසටහන හරහා. ඒ වැඩසටහනින් තමයි ඇත්තට මේ රටේ දේශපාලනය තුළ සිද්ධ වෙන දේවල් හරයාත්මකව විවේචනයට ලක් කරේ. ඒ වගේම ඇගිය යුතු තැන්වලදී අගෙීමට ලක් කරේ. එවැනි වැඩසටහනක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කටුවනිනවා වගේ දැනුණා. එයාට මේක රිදුණා. එයාට මේක දරාගන්න බැරි වුණා. ඒ නිසා ආරම්භයේ ඉඳලම ඒ අය බැලුවා මේක කොහොමද නවත්තන්නේ, මේකට කොහොමද විරුද්ධව යමක් කරන්න කියලා. නැත්තම් ගරු මුලසරාඩුට මන්ත්‍රීතුමනි, මෙවැනි උපහාසය, මෙවැනි විග්‍රහයන් තියෙන තවත් වැඩසටහන්, තවත් මාධ්‍ය වාර්තාකරණයන් ඕන තරම් තියෙනවා. හැබැයි ඒකක්වත් එකකටවත් මැදිහත් වෙන්නේ නැතුව මේ ටෙලිවැකිය වැඩසටහනම මර්ධනය කරන්න මැදිහත් වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි, මේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයන් දැඩි ලෙස විවේචනය ලක් කරපු නිසා. ඒක යුක්තිසහගත නැහැ, ඒක සාධාරණ නැහැ. ඉතින් මේකෙන් වෙන්නේ තවත් ටෙලිවැකිය වැඩසටහන ප්‍රසිද්ධ වෙනවා, තවත් මේ රටේ ජනතාව කුතුහලයෙන් යුක්තව මේ වැඩසටහන බලන්න පෙළඹෙනවා. ඒක පැත්තකින් සියත රූපවාහිනියට ඒ ටෙලිවැකිය වැඩසටහනට ආණ්ඩුව හිතාමත්තාම ප්‍රසිද්ධියක් අරන් දෙනවා. එදා රාජපක්ෂ පාලනේ සීත රූපවාහිනියට බෝම්බ ගහලා සීත රූපවාහිනිය නතර කරන්න උත්සාහ කරා. හැබැයි තාම බැරාරුම් කොන්දේසි යටතේ, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ සිරස සීත රූපවාහිනිය නැවත ඒ අයගේ වැඩ කටයුතු පටන් ගත්තා. සිරසට බෝම්බ ගැහුවා වගේම සීතටත් බෝම්බ ගැහුවා. හැබැයි නාලිකා දෙකම නැවත පණ ගහලා මේ රටේ ජනතාව වෙත තොරතුරු සංවේදනය කරන්න මැදිහත් වෙලා තියෙනවා. සියත රූපවාහිනියට බෝම්බ ගහලා මර්ධනය කරගන්න බැරුණාට පස්සේ අද විවස්ථානුකූලව මේ පාර්ලිමේන්තුවේ බලත වරප්‍රසාද පාවිච්චි කරලා ඒ වැඩසටහන් නතර කරන්න උත්සාහ කරන්නේ. අපි හරි පැහැදිලිව දකිනවා මේ විශේෂ තේරීම්කාරක සභාව පත් කරලා, ඒ තේරීම්කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කරලා මේ උත්සාහ කරන්නේම ගරුමන්තුමා මේ වැඩසටහන නතර කරන්න, මේ ආණ්ඩුව පිළිබඳ තියෙන විවේචනය නතර කරන්න. ඉතින් මම හිතන්නේ ඒක කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒක කරන්න කරන්න මේ වැඩසටහන් තවත් ජනප්‍රිය වෙනවා. ජනතාව මොනෑම් ක්‍රමයකින් හෝ මේ නූතන තාක්ෂණයත් එක්ක මෙවැනි දේශපාලන විග්‍රහයන් තිර වැඩසටහන් බලන්න පෙළඹෙනවා. ඒ නිසා මේ මෝඩ වැඩේ කරන්න එපා. මේකෙන් වෙන්නේ තවත් මේ වැඩසටහන ජනප්‍රිය වීමක් පමණයි. ඒ වගේම ඉතා පැහැදිලිව කියන අවසන් වශයෙන් සෝවාසාවෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිබඳව අපේ ස්ථාවරයේ කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. නීති විද්‍යාලයේ සිසුන්ටත් සෝවාසාවෙන් අධ්‍යාපනය හැදෑරීමේ විභාගවලට ඉදිරිපත් වීමේ පරම සුද්ධ වූ අයිතිය තියෙනවා. ඒ වෙනුවෙන් අපි එදත් අදත් හෙටත් මැදිහත් වෙනවා. ඒ ස්ථාවරයේ කිසි වෙනසක් නැහැ කියන එකත් කියා සිටමින් මා නතර වෙනවා.
ගරු අතාවුල මන්තුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තිබෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. நஹ்மதுன் சல்லி அலா ரசூலில் கரீம். அம்மாபாத் தலைமை தாங்குகின்ற உறுப்பினர், கௌரவ உறுப்பினர் அவர்களே, நாடு பாரதூரமான பொருளாதார பிரச்சினைக்கு முகம் கொடுத்து எழும்ப முடியாமல் இருக்கின்ற இந்த சந்தர்ப்பத்தில் ஏதாவது ஒரு வழியிலே இன்றைய கௌரவ ஜனாதிபதி அவர்கள் முடியுமானவரை இந்த நாட்டின் பொருளாதார பிரச்சினையிலிருந்து மீள்வதற்கு ஐஎம்எஃப் ஊடாக ஒரு நிதியுதவினை பெற்றுக்கொள்வதற்காக அவர் எடுத்த முயற்சிகளை இந்த இடத்திலே பாராட்டுகிறேன். எவ்வாறாயினும் சாதாரணமாக வாக்களித்த நமது நாட்டினுடைய மக்கள் இலகுவான வாழ்க்கையை தொடர்வதற்கும் மீண்டெழுவதற்குமான ஒரு நிலைமை இந்த நாட்டிற்கு ஏற்பட வேண்டும் என்று பிரார்த்திப்பதோடு பாராளுமன்றத்தினதும் பாராளுமன்ற உறுப்பினர்களதும் சிறப்புரிமை மீறப்படுவதற்கான விடயங்களும் இன்று விவாதிக்கப்படுகின்ற இந்த சூழ்நிலையில் பாராளுமன்ற உறுப்பினர்கள் பாராளுமன்றம் என்பது தொடர்பாக என்னென்ன விடயங்கள் சிறப்புரிமைகள் மீறப்பட்டிருக்கிறது கடந்த காலங்களில் என்பதனையும் இந்த இடத்திலே நான் சுட்டிக்காட்டலாம் என நினைக்கின்றேன். இங்கே அதை இன்னும் அப்போ வாசுதேவ அமைத்துமா ஹிட்டப்பு அமைத்துமா இன்னும் ஏவாகேம கரு திச விதாரண அமைத்துமா இன்னும் புழுவான்னாங் ஹெட்ஃபோன் போட்ட தாகத்தனாங் மமத்மே சமஹர தேவர் மடக்கியாண்ட புழுவாங். பொதுவாக பாராளுமன்றம் என்பது சட்டம் இயற்றுகின்ற சபை, சட்ட வாக்க சபை. பாராளுமன்றம்தான் சட்டத்தை இயற்றிக் கொண்டிருக்கிறது. இந்த பாராளுமன்றத்தில் இருக்கின்ற உறுப்பினர்களுக்கு தெரியாமல் ஒரு சட்டம் வெளியிலே உருவாக்கப்பட்டால் அதுவும் பாராளுமன்றத்தினதும் பாராளுமன்ற உறுப்பினர்களதும் சிறப்புரிமையை மீறப்படுகிறது என்பதை நாம் அடிப்படையாக அத்திவாரமாக நாம் கொள்ள வேண்டும். பாராளுமன்றத்தினுடைய சிறப்புரிமை, பாராளுமன்ற உறுப்பினர்களின் சிறப்புரிமை ஊடகங்களில் மீறப்படுவது மாத்திரமல்ல, நான் மிக முக்கியமான ஒரு விடயத்தை, காலத்தால் அழியாத ஒரு விடயத்தை நான் இங்கே சொல்ல வருகிறேன். கொரோனாவால் மரணித்த உடல்களை எரிப்பதற்கும் அதேபோன்று அடக்குவதற்கும் என்று இலங்கை நாட்டின் சட்டத்திலே இயற்றப்பட்டிருந்தது செப்டர் 553 இருந்தது. இருந்தாலும் கடந்த காலங்களில் ஏதோ ஒரு அடிப்படையில் அதற்கு பொறுப்பாக இருந்த அமைச்சர் கொரோனாவால் பாதிக்கப்பட்டவர்களை கட்டாயம் எரிக்க வேண்டும் என்று அவர் அந்த சட்டத்தின் 222(3) என்ற பகுதிகளை திருத்தி ஒரு கெசட் நோட்டிபிகேஷனை வெளியிட்டிருந்தார். அப்பொழுது உண்மையில் அவர் கெசட் நோட்டிபிகேஷனை வெளியிட்டிருந்தாலும் கூட கட்டாயம் இந்த பாராளுமன்றத்திற்கு அவர் கொண்டு வந்து சமர்ப்பித்திருக்க வேண்டும். அவருக்கு இருக்கின்ற அதிகாரங்களின் மூலம் அவர் சில ரெகுலேஷன்களை உருவாக்குவதற்கு முடியுமாக இருந்தாலும் அது பாராளுமன்றத்திற்கு கொண்டு வரப்பட்டிருக்க வேண்டும் என்ற ஒரு நிலைப்பாட்டை வைத்துக் கொண்டு அன்று எங்களுடைய கௌரவ சபாநாயகர் அவர்கள் தலைமை தாங்குகின்ற பொழுது பாராளுமன்றத்தில் என்னுடைய சிறப்புரிமை மீறப்பட்டிருக்கிறது என்று நான் சொன்ன பொழுது அவர் எழுத்து மூலம் அதனை தெரிவிக்குமாறு கேட்டார். இது ஒரு முக்கியமான விஷயம். நான் அதிலே சொன்னேன், பாராளுமன்ற உறுப்பினராக நான் இருக்கின்ற பொழுது, சட்டம் இயற்றுகின்ற சபையில் நான் இருக்கின்ற பொழுது, இந்த பாராளுமன்றத்தில் ஆக்கப்பட்ட சட்டம் தெளிவாக இருக்கின்ற பொழுது, எனக்கு தெரியாமல் அல்லது இந்த சபைக்கு தெரியாமல் ஒரு சட்டத்தை அமைச்சர் உருவாக்கியிருக்கிறார், எனவே அது இல்லாதொழிக்கப்பட வேண்டும் என்று எழுத்து மூலம் கொடுத்திருந்தேன். கடைசியாக அதற்கு எந்த நடவடிக்கைகளும் இல்லாமல் தனிநபர் பிரேரணை ஒன்றை மாத்திரம் நான் அங்கு அதனோடு கொடுத்த இருந்ததனால் அந்த தனிநபர் பிரேரணைக்கு மாத்திரம் எனக்கு ஓட பேப்பரில் ஒரு நிகழ்ச்சி நிலையிலே அது சேர்க்கப்பட்டிருந்தது. உண்மையில் இவ்வாறான பிறகு அதனை அவர்கள் ரத்து செய்திருந்தாலும் கூட நாங்கள் தெளிவாக 2170/8/11/4/2020 உருவாக்கப்பட்ட அந்த கெசட் நோட்டிபிகேஷன் 222 என்ற சட்டத்தை 2-3 திருத்தி ஆக்கப்பட்டது. ஆனால் செப்டர் 553 அடக்குவதற்குமாக பாராளுமன்றம் தீர்மானித்த ஒரு சட்டம் அங்கே இருக்கத்தக்கதாகத்தான் அவர் இதனை செய்திருந்தார். 7/1/2021 அன்று சபாநாயகருக்கு எழுத்து மூலம் இந்த விடயத்தை நான் சமர்ப்பித்தேன். அதனோடு 2021 6 மாதம் 8 தேதி பாராளுமன்ற ஓட பேப்பரிலும் PR 62/2021 என்கிற கீழ் அது உள்வாங்கப்பட்டிருந்தது. அவற்றை மீண்டும் பாராளுமன்ற சிறப்புரிமை குழுவுக்கு எடுப்பதற்காக நான் இதனை இந்த சபையிலே இதனை சமர்ப்பிக்க நான் நினைக்கின்றேன். நோக்கம் யாரையும் பழிவாங்குவதோ குற்றம் கூறுவதும் அல்ல. சட்டம் இயற்றுகின்ற சபைக்கு தெரியாமல் ஒரு சட்டத்தை அமைச்சர் இயற்றி அது பிழையாக வழிநடத்தப்பட்டிருந்தாலும் அது பாராளுமன்றத்தினுடைய சிறப்புரிமையை மீறுகிறது என்பதனை நாங்கள் ஏற்றுக்கொள்ள வேண்டும். பாராளுமன்றம் சட்டம் இயற்றிருக்கிறது, அந்த சட்டத்துக்குட்பட எல்லாம் இருக்கின்ற பொழுது இவ்வளவு அநியாயமான நிகழ்வுகள் இந்த நாட்டிலே நடந்தது. சட்டம் இருக்கின்ற பொழுதே அதனை முறையாக பாவிக்காமல் எங்களுடைய எத்தனையோ முஸ்லிம் தலைவர்கள் அதனை நீதிமன்றத்துக்கு கொண்டு சென்று எல்லாவற்றையும் கேலிக்கூத்தாக மாற்றினார்கள். இங்கே இருக்கின்ற அமைச்சர்கள் இரண்டு பேருக்கும் அது தெரியும். ஆகவே பாராளுமன்றத்தினுடைய சிறப்புரிமை மீறப்படுவது என்பது மிக முக்கியமானது. ஆகவேதான் அது யாராக இருந்தாலும், அது ஊடகமாக இருந்தாலும், அமைச்சராக இருந்தாலும், அதிகாரியாக இருந்தாலும், இவ்வாறான மீறல்களுக்கு இவற்றை எவ்வாறு நாங்கள் கொண்டு இதனை முடிக்கப் போகிறோம், இதனை நாங்கள் எங்கு முறையிட முடியும்? அந்த கெசட் நோட்டிபிகேஷன் கேன்சல் பண்ணிருந்தாலும் கூட இன்னும் சில காலங்களுக்கு பிறகு இவ்வாறு அமைச்சர்களாலும் இந்த சட்டத்தை தனியாக மாற்றி அமைக்க முடியும் என்கின்ற வரலாற்றுக்கு இங்கிருக்கின்ற மூத்த அரசியல் தலைவர்கள் யாரும் ஏற்றுக்கொள்ள முடியாது. ஆகவேதான் என்னுடைய கடிதங்களை நான் இந்த சபைக்கு சமர்ப்பிக்கின்றேன். இந்த விடயத்தை மீண்டும் வரப்பிரசாதம், அதாவது பாராளுமன்றத்தினதும் உறுப்பினர்களுடைய அந்த சிறப்புரிமை மீறப்படுகின்ற குழுவில் இதனையும் சேர்த்துக்கொண்டு எதிர்காலத்தில் எவ்வாறான விடயங்களை இந்த பாராளுமன்றம் செய்யப்போகிறது, இவர்களுக்கு தண்டனை என்பதை விடவும் இவர்களுக்கு எவ்வாறு எச்சரிக்கை விடுக்கப் போகிறது, இவர்கள் இன்னும் ஒரு காலத்திலும் இந்த பாராளுமன்றத்தின் சிறப்புரிமையை எந்த அமைச்சரோ யாரோ மீறாமல் இருப்பதற்கு வழி என்ன என்பதை நாம் சிந்திக்க வேண்டும். ஏனென்றால் சிறுபான்மை முஸ்லீம்கள், கிறிஸ்தவர்கள், தமிழர்கள், பெரும்பான்மை சிங்கள சகோதரர்கள் எல்லோரும் ஐக்கியமாக வாழுகின்ற இந்த நாட்டில் மதத்தினை யாரும் ஏற்றுக்கொள்ள வேண்டும். மதத்தை விட்டு வெளியேறுவதற்கு யாரும் விருப்பமில்லை. சுதந்திரம் என்பதுவும் சாதாரணமாக அதிகாரப் பகிர்வு என்பதுவும் வெறுமனே எல்லை கோடுகளால் போடப்படுகின்ற ஒரு விடயம் அல்ல. இந்த நாட்டில் வாழுகின்ற ஒவ்வொரு பிரஜையும் சுதந்திரமாக தனது சமயத்தை கலாச்சாரத்தை பின்பற்றுவதற்கும், ஒவ்வொரு மனிதனும் வீடு கட்டி குடியிருப்பதற்கும், ஒவ்வொரு மனிதனும் தொழில் செய்கின்ற உரிமையை பெறுவதற்கும், ஒவ்வொரு பிரஜைக்கும் பாதுகாப்பு, இதுதான் சுதந்திரம், இதுதான் அதிகார பகிர்வு. ஆனால் நாம் அதிகார பகிர்வு என்று சொல்லுவதெல்லாம் எல்லை கோடுகளை வகுத்துக் கொடுப்பதன் மூலம் நிச்சயமாக அவற்றை நாங்கள் பெற்றுக்கொள்ள முடியாது. இனத்தீர்வுக்கு நாங்கள் 13வது சரத்தோ எதுவாக இருக்கட்டும் இந்த நாடு விரும்பினால் விரும்பியதை செய்து கொண்டு போக முடியும். கூடுதலான பணம் எங்களிடத்திலே இருந்தால் 9 அல்ல 15 ஆகவும் எங்களால் மாற்ற முடியும் மாகாணங்களை. ஆனால் அது தீர்வாக அமையாது. தீர்வு என்பது ஒவ்வொரு மனிதனுக்கும் போய் அந்த தீர்வு சேர வேண்டும். அப்படி சேருவதாக இருந்தால் உண்மையில் எல்லா பிரஜைகளுடைய, முஸ்லீம்களுக்கென்றோ, தமிழர்களுக்கென்றோ, கிறிஸ்தவர்களுக்கென்றோ, சிங்கள மக்களுக்கோ என்று பேசாமல் ஒவ்வொரு பிரஜையும் தான் விரும்பியவாறு வாழ்வதற்கு நாங்கள் இந்த பாராளுமன்றம் வழிவகை செய்து கொடுக்க வேண்டும். அந்த அடிப்படையில் தான் முஸ்லீம்கள் உலகம் முழுவதும் வாழ்கிறார்கள். அவர்களுடைய மரணமும் அடக்கம் தொடர்பான ஒரு ஒழுக்க கோவை இந்த உலகத்தில் இருக்கிறது. அந்த கொரோனாவால் பாதிக்கப்பட்ட காலத்தில் உலகம் முழுவதும் அங்கு முஸ்லிம்கள் அடக்கம் செய்தார்கள். கேவலம் நமது நாட்டில் நமக்கு இருக்கின்ற வைராக்கியம் அல்லது இனக்குரோதம் அல்லது அரசியல் காரணங்களுக்காக நாம் அந்த உரிமையை மீறினோம். இது வரலாற்று தவறு. எனவேதான் இப்படியான ஒரு வரலாற்று தவறு இந்த நாட்டில் இன்னும் ஒரு முறை நிகழாதிருப்பதற்காக நிச்சயமாக இந்த பாராளுமன்றத்தின் சிறப்புரிமையை மீறிய யாராக இருந்தாலும், இந்த சட்டத்தில் இருக்கின்ற விடயத்தை முறையாக கையாளாமல் இருந்த அமைச்சரோ அல்லது அதிகாரிகளோ அல்லது ஏனைய அரசாங்க உத்தியோகத்தர்களோ தண்டிக்கப்பட வேண்டும், அவர்கள் இந்த பாராளுமன்றத்தால் எச்சரிக்கை செய்யப்பட வேண்டும். பாராளுமன்ற சிறப்பு குழுவுக்கு அவர்கள் அழைத்து விசாரிக்கப்பட வேண்டும் என்று இந்த நாட்டில் எல்லா மக்களும் முறையாக வாழ வேண்டும் என்று எண்ணுகின்ற தேசிய காங்கிரஸ் இந்த பாராளுமன்றத்தை வலியுறுத்தி விடைபெறுகிறது. என்னுடைய அந்த கடிதங்களை நான் இந்த சபையிலே சபாகத காரணமாக நன்றி.
போமி ஸ்துதி. இலங்கட்டாப்பி ஓ
have a word if you don't mind on what the previous speaker said. Not only from the point of view of minority rights, there was no danger in burying the corpses at that time, and several Muslim leaders came and met me, and I assured them that scientifically there was nothing against burying. It is not necessary to insist on cremation. And I sent a comment on this to the health authorities, and also made statements in the media. You see, here not only must we respect the interests of concerned minorities, but we must also, before taking contrary action which they resent, get the opinion of experts in the various fields. So I think for the future it is very important that this principle that when decisions are taken that can harm or be, shall I say, disapproved by especially minority groups, that specialists in that field are also consulted. Thank you.